සම්ම සම්බුදු සරණයි සියලු දෙනාටම. බෞද්ධ රූපවාහිනිය ඔබට සම්නිවේදනය කරන දායකත්ව සද්ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම. ධර්ම දේශනාව පවත්වන්නට අප කෙරෙහි මහත් කරුණාවෙන් මේ දම්සභා මණ්ඩපයට වැඩම කොට වදාළ ත්‍රිපිටක වේදී ශාස්ත්‍රපති පූජ්‍යපාද හසලක සීලවිමල ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. ඔස්ට්‍රේලියාවේ පදිංචි අයිරංගනී පෙරේරා ස්වාමි දිනිය සහ දියණිය බෑණනුවන් ඇතුළු පවුලේ පින්වත් පිරිසයි උතුම් වූ සදරම දේශනාව මෙලෙසින් මුළු ලෝකයටම සම්නිවේදනය කරන්නට පින්බර දායකත්වයෙන් කටයුතු කරන්නේ. එසේනම් අප කෙරෙහි මහත් කරුණාවෙන් මෙතැන් සිට සදරම දේශනාව පවත්වන්නට ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා. සාදු සාදු සාදු.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, මේ පින්තුන් හැම දිනාම බලාපොරොත්තු වන්නේ ධර්මශ්‍රවණය කරන්නටයි. අද මේ උතුම් ධර්මානුශාසනාව සඳහා ඉතාම ශ්‍රද්ධාවෙන් දායකත්වයේගෙන කටයුතු කරන්නේ ඔස්ට්‍රේලියාවේ පදිංචි අයිරංගනි පෙරේරා මහත්මිය, ඉතාම ශ්‍රද්ධාවෙන් දියණිය බෑණනුවන් ඇතුළු සියලු පින්තුන් මැදිහත්ව මේ උතුම් දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරනවා. ඒ පින්තුන්ගේ අරමුණු සිහි කරලා දේශනාව අවසානයේ අපි අනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ධර්මශ්‍රවණේ කරන්නට කාලය. පින්වත්නි, මේ ධර්මය අපි අමාරුවෙන් ඇතුළට ගන්න හොඳ නැහැ. මොකද මේ අමාරුවෙන් දෙයක් ඇතුළට ගත්තොත් කෑමක්වත් දිරවන්නේ. හොඳට බලන්න, කෑම ටිකක් කෑවත් අපහසුවෙන් ඒක ඇතුළට ගත්තොත්, අප්‍රියමනාප විදිහට ඇතුළට ගත්තොත් ඒ ආහාර විස වෙනවා. මේ ධර්මයේ උනත් අපහසුවෙන් ඇතුළට ගන්න එපා. මේ ධර්මයේ ටිකෙන් ටික අමාරුවෙන් ඇතුළට ගන්නකොට යාට ධර්මයේ අතහැරෙන්න පුළුවන් ළඟම වෙලාවේ අතහැරිලා යනවා. කිට්ටුම වෙලාවේදී යාට ධර්මයේ අතහැරිලා යනවා. ඒ නිසා පින්වත්නි, ඔය පින්නතුන්ලා ධර්මයේ පහසුවෙන් ගන්න ඇතුළට. ඒතර ඔගොල්ලෝ කියන කතාව තමයි පහසුවෙන් ගන්න කොහොමද, මේ වැඩ වැඩි, ගෙවල් වල වැඩ තියෙනවා, දරුවන්ගේ වැඩ තියෙනවා, අපි රැකියා කරන්න ඕන, ඔබ වහන්සේලා පහසුවෙන් ගන්න, අපිට නම් ඕක කරන්න බෑ වගේ එකක් ඔයාලට හිතෙනවනේ. පින්වත්නි, මේ ධර්මයේ කියන්නේ ආකෘතියක් නෙමෙයි. ධර්මයේ කියන්නේ ජීවිතය. එච්චරයි. ආකෘතියක් නම් තමයි ඒකට වෙලාවක් කලාවක් ඕන කරන්න. තැනක් වමනා කරන්න. ස්ථානයක් වමනා කරන්න. ඇයි ධර්මයට, ධර්ම ආකෘතියට සමවදින්න මොකක් හරි පොටක් පාද ගන්න ඕනනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මී කියන්නේ ආකෘතියක් නොව ජීවිතයමයි. ජීවිතයත් ධර්මයත් එකක් ලෙස දකින හැකියාව අපි තුල මතුණු දවසට එදාට අපි සංසිඳෙනවා. හැබැයි ධර්මයේ ආකෘතියක් විදිහට සලකාගෙන ඒකට එකතු වෙන වෙලාවක් තියාගෙන ඉතුරු වෙලාවේ ධර්මී නැතුව වාසය කරනකොට ඒක මහ විශාල අවදානමක්. ඒකෙන් එයා ගැලවෙන්නේ නැහැ. ඒ නිසා මම ඔබට මේ දේශනාව ආරම්භයේ යෝජනා කරන දේ, මතු කරන දේ තමයි ඔය පින්නතුන්ලා පුළුවන් තරම් දක්ෂ වෙන්න, ආකෘතික ගත වෙන්න නෙමෙයි, ආවේනික තත්වයක් හැටියට ධර්මයට එකතු වෙන්න. ඒක මගේ ස්වභාවය කරගන්න. ඒක ඕගොල්ලන්ගේ ස්වභාවය නම් ඒක හැම වෙලාවකම ප්‍රකටයිනේ. දැන් ඕගොල්ලන්ගේ ස්වභාවයක් නම් ඒක හැම වෙලාවෙම Taman තුල ප්‍රකටයි. ඒ ස්වභාවයට එකතු වීමට වයස, තත්වය, වේලාව, කලාව, උගත්කම, බුද්ධිමත්ව වැඩන්නේ. ඒවච්චර වැදගත් සාක්ෂි විදියට බුද්ධ ශාසනය පෙන්වන්නේ නැහැ. පරණ වැරදි, පරණි වැරදි වුණත් ප්‍රශ්නයක් නැහැ. පරණ වැරදිච්ච කම් අඩුපාඩුකම් නැති මිනිස්සු කවුරු හරි ඉන්නෝ නම් අත උස්සන්න කිසි මිනිහෙක් නැහැ. සිතින් කයින් වචනින් හොඳටෝම වරද්ද ගත්ත අය අපි. මේ ජීවිතේ විතරක් නෙමේ සංසාරේ පුරාවටම වරද්ද ගත්ත අය. සසර පුරාවටම වැරදිලා අපිට. ආයේ පොඩි පහේ වැරදීම් නෙමේ වෙලා තියෙන්නේ. ධර්මාවබෝධයටම ජවයක් තියාගෙන ආවත් වරදිනෝ. ඒ කියන්නේ සත්‍ය අවබෝධයට ජවය තියාගෙන ආවත් වරදිනවා. දැන් අඟුලිමාල මහරහතන් වහන්සේ උන්වහන්සේගේ ජීවිතේ ජීවිත කීපයකට කලින් පැවිදි වෙලා ඉඳලා තියෙනවා. එතකොට පැවිදි වෙලා ඉඳලා හොඳට පිළිවෙත් පුරලා සිල් රැකලා ගුණධර්ම දියුණු කරගෙන ඔන්න සුගතිය ගියා. හරි, ඒ කාලේ රහත් වෙන්න අවබෝධය කරා යන්න බැරි වුණා. ඊට පස්සේ උන්වහන්සේගේ ජීවිතේ, ඒ කියන්නේ මේ පරණ සිද්ධි ටිකක් මම මේ කියන්නේ, ඒ කියන්නේ බඳු පිළිවෙත් පුරාගෙන එන අයගේ ජීවිතවලත් එහෙම අඩුපාඩු නැතුවම නෙමෙයි. ඊට පස්සේ උන්වහන්සේගේ ජීවිතේ, ඒ කියන්නේ කාලයකට කලින් පැවිදි වෙලා ඉඳලා කාශ්‍යප බුද්ධ ශාසනේ ජීවිත කීපයකට පරණ පැවිදි. ඊට පස්සේ ඔන්න පැවිදි වෙලා ගුණධර්ම දියුණු කළා. ඉතින් ගුණධර්ම දියුණු කරලා උගාක් සිල් රැක්කා. හොඳට හිටිය, හැබැයි රහත් වෙන්න බැරි වුණා. උන්වහන්සේම අපවත් වුණා, සුගතිය ගියා. කාලයක් සුගතිය හිටියා, ලක්ෂ ගානක් අවුරුදු සුගතිය හිටියා. ඉඳලා සුගතිය ඉඳලා මනුස්ස ලෝකෙට ආවා. ඉපදුණී දඩයන් කරන පවුලක. එතකොට දඩයන් කරන පවුලක මිනිහෙකුට සිල් තියෙයිද? ඉතින් දඩේම ජීවිතේ. මේ අඟුලිමාල මාරතනවාසිකේ පෙර ජීවිත කතාවක් මම කියන්නේ. ඊට පස්සේ දඩයන් කරන පවුලක ඉපදුණා. අර සසර පුරුද්දට වගේ කාටවත් වැඩිය කතා කරන්නේ සිල් ගුණ ධර්ම දියුණු කරන අය තුල පවතින ලස්සන දෙයක් තමයි. හරිම නිහඬයි. නිහඬකම සිල් ගුණ ධර්ම දියුණු කරන මිනිස්සු තුල ප්‍රකට වෙන දෙයක්. අපි තුල නැ නේ මේක. පොඩ්ඩක් බන නවත්තලා බලන්න ඕන. නිකාම ගෝසාවක් වෙනවා. අය අදාළ දේවල් නෙමෙයි. දැන් පොඩ්ඩක් අපි බන නවත්තලා බැලුවොත්, නවත්තලා නිකන් විනාඩි 5ක් විතර හිටියොත් පොඩි කසුකුසුවක් එනවා ඒ ශාලාවේ. ආයි කතා කරන්න ඕනවට නෙමෙයි. නිකන් කතා කරනවා. හේතු නැහැ. අදාළම දෙයක් නම් කතා කළාට කමන්නේ නැහැ. නමුත් අදාළ දේවල් නෙමෙයි. නිකන් අපි කතා කරනවා. ඒ අපේ හැටි. ඒවා මේ අපේ පිරිහිච්ච ඒවා කියලා අපි සලකන්න හොඳ නැහැ. ඒ අපේ ගතිකත්වය, ස්වභාවය. එතකොට අර පුරුද්දට වගේ මේ උනාසේ හරි නිශ්ශබ්දයි. ගෙදරට එන අයටත් කතා කරන්නේ. එතකොට ගෙදරට එන අය බැලුවා මේ පොඩි ළමයා කතා නෑ වැඩි. ගෙදරට එන අයට වචනයයි දෙකයි කතා කරන්නේ. ඉතින් ටිකක් සාමාන්‍ය තරුණ නව යෞවනියට එනකොට කතා ඇත්තෙම නෑ. ඉතින් දවසක් මේ ගෙදරටම වෙලා ඉන්නකොට ගෙදර පවුලෙන් ඔන්න උරුමය හම්බුණා. දැන් ඉතින් ඔහොම ඉඳලා බෑ. දඩේ මේ යන්න ඕන කිව්වා. ඒකල අම්මා දුන්න පොරවාතට. අම්මා තමයි දුන්නේ. දැන් බලන්න ගුණධර්ම නැති වුණාට පස්සේ දෝලණය වෙන ජීවිත. ඊට පස්සේ යා මොකද කළේ? කැලේට ගියා. දඩේමට හරි දක්ෂයි. දඩේමට පුදුම දක්ෂකමක් තිබ්බා. කොච්චර දක්ෂද කියනවා නම් හරි වේගවත් ගමනක් තිබ්බා කියනවා. කියන්නේ වේගින් දුවන්න පුළුවන්ලු. මා හැඩි දැඩි තරුණී කියනවා. සතෙක් අල්ලගත්තාම එයාට ඒක කොච්චර පුරුදුයිද කියනවා නම් විලුඹින් ගහලා තමයි සම්පූර්ණයෙන් ඔළුව පලන්නේ කියනවා. මේ කාගේ ජීවිතයක් ගැනද මේක? අඟුලිමාල මහරහතන් වහන්සේගේ කලින් ජීවිතයක් ගැන. ඒ කියන්නේ මේ සතේ, ඒ කියන්නේ ඇත්තටම එයා මේ හිටපු ඒ කැලේ ඉන්න තැනින් එළියට එනකොට කැලේ ඉන්න සිංහයෝ පවා අඩිය පස්සට ගන්නවලු. ඔය සමහර සතුන්ට හොඳට ඉව තියෙනවා. සිංහය පවා අඩිය පසට ගන්න ඔලු එච්චර මෙයා ජව සම්පන්නයි. මා ඇඩි දැඩි තරුණයි. වේගෙන් දුවනවා. සතෙකුට දුවන්න බෑ කියන එච්චර වේගෙ. ඊට පස්සේ ජීවිතේ මොනවද ප්‍රධානද? සත්ව ඝාතනිය. යාන්තම් කැලේ හිටපු සංඝයා වහන්සේ නමක් දැකලා පැහැදුනා. ඒ ස්වාමීන් වහන්සේ නමට පැහැදුනේ අර පුරුද්දට, අර සසර පැවිදි වෙලා හිටපු ඒවා තියෙනවනේ ජීවිතය ඇතුලේ. ඊට පස්සේ යාන්තම් පැහැදිලා ඔන්න ඒ ස්වාමීන් වහන්සේට එයාගේ මේ ගල් ගුහාවේ, යා කැලේ ඇතුලේ ඉන්නකොට ගල් ගුහාවේ මී පැණි වලට වේලපු මස් දාලා හදලා තියාගන්නවලු කෑමට. ඔය අර ස්වාමීන් වහන්සේ පිණ්ඩපාත යනකොට මෙයා ගිහින් දුවගෙන ඇවිල්ලා අර ටිකක් පූජා කළා. දන්නේ නැහැ මොකුත්. තුන්හන්තේ ඇහුවා ඊට පස්සේ, ඔය අකුසල් නවත්තන්න බැරිද? එතකොට අහලා තිනවා අකුසල් කියන්නේ මොනවද කියලා. ඒ කියන්නේ කුසල අකුසලතාවයවත් මොකද්ද කියලා දන්නේ නැහැ. එහෙම කාලේ එනවා පින්වත්නි. ධර්මයේ අධර්මයේ කියලා මොකද්ද කියලා දන්නේ නැති කාලේ එනවා. මේ කාලේ අපි ධර්මයේ අධර්මයේ මොකද්ද කියලා හරියට තෝරගෙන තියෙනවා. ඒක මත යෙදෙන්න බැරි එක වෙනම කතාවක්. එහෙම තෝරගත්ත කමක් අපේ ජීවිතය ඇතුලේ තියෙනවා. ඊට පස්සේ ඕන යාන්තම් ඒ කාලේ කොහොම හරි අර ස්වාමිනාසිකේ අසුර නිසා අඩු ආයුෂෙන් මැරුණා කියනවා. ඒ ප්‍රාණඝාතය නිකරේ ජීවිතේ. ප්‍රාණඝාතය කරන කෙනා ගොඩාක් අඩු ආයුෂෙන් මැරෙන්නේ. ඊට පස්සේ යාන්තම් ඔන්න ඒ ප්‍රාණඝාතය කරලා අඩු ආයුෂෙන් මැරිලා අර බුද්ධ ශාසනය කරේ යාන්තම් සිත් පිහිටවා ගත්ත එකෙන් යාන්තම් පොඩ්ඩක් සුගති පැත්තට හැරුණා. මේ විදියට නිකෙලස් වීම පිණිස කල්ප ගණන් පෙරුම් පුරාගෙන ඉන මිනිහෙකුට වරදිනවා නම් ඔබ මා ගැන කවර කතාද? අපි මේ නිකන් ඉඳලා හිටලා බණක් අහලා ගත කරන ජීවිත ගැන කතා කරන්න දෙයක් නැහැ. අපිට කොහොමත් වරදිනවා. හැබැයි එහෙම අතීතෙත් වැරදුනා. ඉතින් වැරදුනාට කමන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා අකුසලා ධම්මා කුසලස්ස ධම්මස්. මාණිනි අකුසල් ධර්ම නිසා කුසල් ධර්ම උපද්දවන්න පුළුවන් කියලා. අන්න ඒක හරි වටිනා දෙයක්. අපිව සතුටු කරන කතාවක් ඒක. අපිව ආස්වාදයට පත් කරන වචනයක් ඒක. රසවත් දෙයක්. මොකද්ද? අකුසලා ධම්මා කුසලස්ස ධම්මස් අභ්‍යාකතස්ස ධම්මස්ස හේතු පච්චේන පච්චයෝ කියලා යෙදුමක් තියෙනවා. අකුසල් ධර්ම නිසා කුසල් ධර්ම උපද්දවන්න පුළුවන්. එතකොට අතීත අකුසලය කුසල් උපදවන්නේ කොහොමද දන්නවද? මොකද ගොඩාක් අය කියනවා ජීවිතේ අනිව අපිට වැරදුනා ස්වාමීන් වහන්ස, ආයෙනම් නිවැරදි වෙන්න බෑ. හැබැයි ඒක බරපතල අකුසලයක් නම් ආය හදන්න බෑ. දැන් මෙතන බරපතලයි කියලා මං අදහස් කරන්නේ මාතෘ ඝාතනයක් පීතෘ ඝාතනයක් වගේ ගන්න. ඒ කොහොම නෙමෙයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මාසනෙට ඇවිල්ලාද බණ කිව්වත් ඒක හදන්න බෑ. මොකද ඒකෙන් ඇස් වෙන්න ඕන බරපතල අකුසලයක් යාතුල මේ වෙනකොට ඇස් වෙලා තියෙන්නේ. ඒ අඩුව නම් වහන්න බෑ. මං හිතනවා මේ ශාලාවලට එන අය එහෙම නෙමෙයි කියලා. මං හිතනවා එහෙම නෙවෙයි කියලා. එහෙම අය වුණත් ඉන්න බැරි නෑ. එතකොට අකුසලා ධම්මා කුසලස්ස ධම්මස්. අතීත අකුසලයේ අරමුණු කරලා පින්වත්නි අපට මේ මොහොතේ කුසලයක් උපද්දවන්න පුළුවන් බැරි නෑ. කොහොමද ඒක කරන්නේ? අතීත අකුසලයේ හැටියට දකිනෝ. ඉතින් සාධාරණීකරණය කරන්නේ. දැන් අපේ අතින් අකුසලයක් වුණාම අපි මොකද කරන්නේ? ඒක සාධාරණීකරණය කරනවා. කොහොමද ඒක සාධාරණීකරණය කරන්නේ? ඒ කියනවා ඉතින් එදා එහෙම වුණේ ඔය එදා මෙහෙම වුණ නිසානේ. අපි කෙනෙකුට නොසෑහෙන්න බණිනවා. බැන්නාම අපි බණිනකොට දෝමනස්ස සාගත පටික සම්පයුත්ත සිත්නි උපදින්නේ. එදන අපි කියන අපරාධ බලන වාට එක හරි අකුසල නෑ. ඉතින් මම බැන්නේ එයා මේ විදිහට මටත් කිව්වන්නේ. ඔයා කියන්නේ වෙලාවට මට කටපියාගෙන ඉන්න කියලාද කියලා අර කියපු කතාව හැම වෙලාවකම සාධාරණීකරණය කරනවා. අර අකුසලයක් වුණාම ඒක සාධාරණී, කවදාවත් අකුසලයක් සාධාරණීකරණය කරන්න එපා. තමන්ගේ අතින් අකුසලයක් වුණා නම් ඒක තමන්ගේ සිතට ප්‍රකට කරගන්න. මගේ අතින් වරදක් වුණා. ඒක එළියට කියන්න ඕනත් නෑ. වටේ ඉන්න අයට කිය කියන්න ඕනේ මේ මගේ අතින් අකුසලයක් වුණා කියලා. තමන් තුල ප්‍රකට කරගන්නවා. තමන්ගේ හෘද සාක්ෂිය තුල කවදාවත් ඒක සාධාරණීකරණය කරගන්න එපා. මගේ අතින් මෙහෙම අකුසලයක් වුණා. ඒක මම අද අකුසලයේ අකුසලයේ හැටියට දකිනවා. එච්චර ඒ අකුසලයේ අකුසලයේ හැටියට දකින සිත තමයි කුසල් සිත. අන්න ඒකයි. දැක්මින් තමයි කුසලයේ මෝරන්නේ. දැන් අපි අකුසල් යට කරන්න කියලා හිතාගෙන නොසෑහෙන්න එළියේ වැඩ කරනවා. ඒක හැකියාවම නෙමෙයි. දැන් අකුසලයට වඩා ප්‍රබල කුසල් මොනවද කියලා හොයනවා. එහෙම ප්‍රබල කුසල් කියලා එකක් හොයාගෙන මිනිස්සු එළිය වැඩ කළාට ඒක ප්‍රබල කුසල් නෙමෙයි. මිනිස්සු කතාවට එක එක ඒවා කියනවා. ඒක වෙනම දෙයක්. දැන් කතාවට කියනවා එකපාරක් කැලණිය වැන්දොත් අකුසල් ගෙවෙනවා කියලා. ඒවා මේ කැලණි රජමහා විහාරේ වන්දනා කරන එකේ වටිනාකම කියන්න කියපුවා මිසක් එකපාරක් කැලණිය වැන්දාම අකුසල් ගෙවෙනවා නම් ඒක බුදුරජාණන්සේගේ ධර්මයේ වෙන්න බෑ. වරක් කැලණිය වැඳලා ගෙවපු පව් ගෙවෙනවා නම් ඒක ධර්මයට අදාළ දෙයක් නෙමෙයි. එහෙනම් එහෙම කවියක් ලියලා තින්නේ ඇයි? ඒ භූමිය එච්චර වටිනවා කියලා කියන්න. ඒ භූමියේ වටිනාකම පෙන්වන්න එහෙම කිව්වා මිසක් කැලණිය වන්දනා කිරීමෙන් තරුවාකාරී අකුසල් ගෙවලා දාන්න බෑ පින්වත්. හැබැයි අකුසල් ධර්ම ගෙවන එක ඊටත් වඩා ලේසියෙන් කරන්න පුළුවන්. කොහොමද? අකුසලේ කවදාවත් තවත් සිතකින් සාධාරණීකරණී කරන්න නැතුව අකුසලයේ අකුසලයේ විදියට අඳුන ගන්න හැකියාව. ඒ අඳුනා ගන්න සිත කුසල් සිත. අන්න ඒකයි කිව්වේ අකුසලා ධම්මා කුසලස්ස ධම්මස්. අකුසලය නිසා කුසල් ධර්ම උපද්දවන්න පුළුවන්. ඒක කොච්චර දෙයක්ද? එතකොට දැන් අතීත අකුසලයක් අරමුණු කරලා අතීත අකුසල් නොවිච්ච මිනිස්සු ඉන්න විදියක් නැහැ. ඒ කියන්නේ මේ ජීවිතෙත් අපට වරදිනවා, සසරත් වරදිනවා, හැම තැනදීම වරදිනවා පින්වත්නි. වරදින්න තියෙන ඉඩ ගොඩාක් වැඩි අපිට. අපි වැරදි වැරදි ආපු ජීවිත අපට තියෙන්නේ. එහෙම හරියට වරදිනවා නම් අපේ ජීවිතවල අපි ගොඩාක් අනාතයිනේ. හරියට වරදිනවා. මේ ජීවිත අවබෝධයක් නැති වුණාම වරදිනකොට එයාට අභියෝගෙ විදිහට ජීවිතේ පේන්නේ. එතකොට කවදාවත් අභියෝගයේ විදිය ජීවිතේ දකින්න එපා. බුද්ධෝත්පාදයක් තියෙන වෙලාවක, සද්ධර්මයේ ඇහෙන වෙලාවක, මනුස්ස ලෝකෙ ඉපදින්න chance එකක් ලැබිච්ච වෙලාවක මේ මොහොතේ ඉන්ද්‍රිය ධර්මයන් යථා පරිදි වැඩ කරන ක්‍රියාත්මක වෙන වෙලාවක යන් සද්ධාාවක් ඔයාලගේ ජීවිතේ තියෙන වෙලාවක ජීවිතේ අභියෝගය කියලා හිතන්න එපා. දරුවෙක් නිසාවත් දරුවෙක් නිසාවත් මේ අවබෝධයට ඇති ඉඩ අහුර ගන්න එපා. තේරුමක් නැහැ. අවබෝධයට ඇති ඉඩ අහුර ගන්න එපා. එක් කරන්න එපා කවදාවත්. දැන් මට මතකයි පහුගල් මට හඳා වුණා දරුවගේ විවාහයට සල්ලි හොයන්න තාත්තා වකුගඩුවක් දීලා. එතකොට එහෙම කරන්න එපා කවදාවත්. කිසිම තේරුමක් නැති එකක් ඒක. ඇයි මේ ජීවිතය යාන්තම් පවත්වන්න වකුගඩු ඕනනේ? එතකොට ජීවිතේ පැවැත්මට තණ්හාවට වඩා බුද්ධෝත්පාදයේ තියෙන වෙලාවක්. හරි, ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේගේ සද්ධර්මයේ පටිච්ච සමුප්පාදයේ හොඳට ඇහෙන වෙලාවක්, ක්ෂණ සම්පත්තියකුත් තියෙන වෙලාවක්, මනුෂ්‍ය ලෝකෙ ඉපදිච්ච වෙලාවක්, සද්ධාවකුත් තියෙන වෙලාවක්, සංඝයාත් ඇසුරු කරන්න හම්බෙච්ච වෙලාවක්, ඒ වෙනුවේ ඒ වගේ වෙලාවක මුළු ජීවිතේම දරුව වෙනුවෙන් වෙන් කරන්න එපා. යුතුකම් ටික කරන්ඩ සත්‍ය අවබෝධය පැත්තට හැරින්ද. මේ ලෝකේ කිසිම කෙනෙක් වෙනුවෙන් ජීවිතය කැප කරන්න එපා. එච්චර. ඇයි? සසර දරුව හම්බේනවා, ඉපදුනාම හම්බේනවා දරුව. අනික ඒ දරුව පතාගෙන එන අය නෙමේ අපි. එයාලට සසර වෙන ගමනක් තියෙනවා, අපිට වෙන ගමනක් තියෙනවා. අපි මේ අත්ඇල් අල්ලගෙන යන්නේ. අපි කියනවා විවාහ වෙනකොට මම නම් ඔයාවමයි පතන්නේ කියලා. කිසි කෙනෙක් පතන්න එපා ජීවිතේ. ඇයි? ප්‍රාර්ථනා මත කවුරුවත් අපිට හම්බ වෙන්නේ නැහැ. ප්‍රාර්ථනා කළාට ලැබෙන්නේ නැති එකක් ජීවිතේ කියන්නේ. අපි කියනවා මම නම් ඔයාවමයි ප්‍රාර්ථනා කරන්නේ. සමහර අය අත්වැල්ල අල්ලගෙන මැරේනකන් අත්වැල්ල අල්ලගෙන ඉන්නවා. වැඩක් නැහැ ජීවිතේ. හරීම උපේක්ඛා සහගත වෙන්න, මැදහත් වෙන්න. කවදාවත් ජීවිතේ අභියෝගයේ විදියට දකින්න එපා. දුක අභියෝගයේ විදියට දකින්න. දුක අභියෝගයේ විදියට දකින්නකොට එයාට ජීවිතේ වටිනවා. ජීවිතේ පාවෙන්නේ නැහැ. පින්වත්නි දුක අභියෝගයේ විදියට දකින්නකොට එයාට උවමනාව ඇති වෙන්නේ ජීවිතේ පවත්වන්න. ඇයි ඒ? මේ ජීවිතේ පැවැත්ම තුලම සත්‍ය අවබෝධයට දොරක් අරගන්න එයාට උවමනාව තියෙනවා. ජීවිතේ පැවැත්වීම ඇතුළෙම සත්‍ය අවබෝධයට එයා පාරක් කපා ගන්නවා. ඒ කියන්නේ මුළු ජීවිතේම දරුවා වෙනුවෙන්, බිරිඳ වෙනුවෙන්, ස්වාමියා වෙනුවෙන්, අම්මා වෙනුවෙන්, තාත්තා වෙනුවෙන් කැප කරන්න මේපා. ඒ අයට ඒ අයගේ අභිසංස්කාරයන් ඔස්සේ ගොඩනැගිච්ච වෙන වෙන පාරවල් තියෙන්නේ. සසරත් ඔය වගේම අද වගේම සම්බන්ධතා අපට තිබුණා. ඒ අය වෙන වෙන පාරවල් ඔස්සේ දැනුත් යනවා ඇති. ඔයාලා පෙර ජීවිතේ මනුස්ස ලෝකෙ හිටියානම් දිවි හිමියෙන් හොයාපු ඉඩම් කඩන් ටික, දේපල ටික, ගෙවල් දොරවල් ටික පරිහරණය කරලා ඒගොල්ලෝ දැනටත් සුවපහසු ජීවිත ගෙවනවා ඇති සමහර විට. නමුත් අපිට කිසි වගතුගක් තියනෝද ඒව ගැන? දැන් මේ දැන් අද හම්බෙච්ච ජීවිතය අභිනන්දනය කර කර ගෙවනවා. ඒ අය ඒ අයගේ අපි ගැන හොයනවාද? අනේ අපේ අම්මා කොහේ ඉපදිලාද දන්නේ? අනික එහෙම ඉපදිලාද දන්නේ? කමන්නේ අපේ අම්මලා තාත්තලා ගොඩනගපු දේවල් එයාලට යුතුකමක් විදියට දන් දෙන්න ඕන කියලා ඔයාලව සිහි කරලා එයාලා අද දන් දෙනවත් ඇති සමාට. කෝ ඔයාලට ඒ පින හම්බ වෙනවද? මනුස්ස ලෝකෙ ඉපදිච්ච මිනිහෙකුට පින් අනුමෝදන් වෙන්න බෑ. ඒ නිසා ඒගොල්ලන්ගෙන් ඔයාලට උපකාරයක් නැහැ පින්වත්. මනුස්ස ලෝකෙ ඉපදුනොත් පින් අනුමෝදන් වෙන්න බෑ. නිරේටි ගියොත් පින් අනුමෝදන් වෙන්න බෑ. තිරිසන් ලෝකෙ ගියොත් පින් අනුමෝදන් වෙන්න බෑ. තිරිසන් ලෝකෙ ඉපදිච්ච සත්ත්වයෙකුට පින් දුන්නට පින් අනුමෝදන් වෙන්න බෑ. දිව්‍ය ලෝකෙ උනත් ඉපදෙන හැමෝටම පින් දුන්නට වැඩන්නේ. දැන් මේ වෙලාවේ අපි කියනවා සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා කියලා. ඔය පින්තුලා හිතනවාද අනුමෝදන් වෙනවා කියලා? නෑ පින්වත්නි. මේ පින ගැන අවධානයෙන් ඉන්න දෙවියන්ට විතරයි පින් අනුමෝදන් වෙන්නේ. ඒ කියන්නේ පිනක් ගැන අවධානය තියෙන්න ඕන අනුමෝදනා වීමට. අනුමෝදනා වීමට අවධානයක් තියෙන්න ඕන. බොහොම ස්වල්ප ජීවි පිරිසකට විතරයි ඒ හැකියාව තියෙන්නේ. ඒ නිසා පින්වත්නි මේ ලැබුණු ජීවිතය ගොඩාක් වටිනා එකක්. ඇයි වටින්නේ? මේකේ ආයේ කිසි රහක් තියනවට නෙමෙයි. මේ දුක ඉවර කරන්න ලැබිච්ච වටපිටාවක් අපිට තියෙනවා. මේ දුක ඉවර කරන්න හම්බෙච්ච වටපිටාවක් අපට තියෙනවා. ඒ වටපිටාව කාලාන්තරයකින් ලැබෙන එකක්. එතකොට ඒ ලැබිච්ච එක ඇතුලේ අතීත අකුසලයේ වුණත් අපිට ප්‍රශ්නයක් නැහැ. ඒක ධර්මී පැත්තට හරව ගන්න පුළුවන්. එතකොට අතීත අකුසල් හැටියට දකිමින් ඒවා තවසිතකින් සාධාරණීකරණය කරන්නේ නැති මට්ටමට ඔයාලා තුල යම් කිසි දියුණුවක් තියෙනවා නම් ඒ දියුණුව කුසල් අවකාශයක්. ඒ කියන්නේ කුසලයක්. එහෙනම් ඔයාලා කම්පා වෙන්න එපා. දුක් වෙන්න එපා. අතීතේ වැරදුනා, සිතින් වැරදුනා, කයෙන් වැරදුනා, වචනෙන් වැරදුනා, ගනුදෙනු කරද්දි වැරදුනා, මහත්තයාට මගින් අකටයුතුකම් වුණා, බිරිඳට අකටයුතුකම් වුණා, දරුවන්ට වුණා, අපේ දෙමව්පියන්ට වුණා. ඉතින් කරන්න දෙයක් නැහැ. සසර වර්ධිනවා. ඇයි කරන්න දෙයක් නැහැ? ඉතින් වෙලා ඉවර නම් මොකද කරන්නේ? ආය අතීතයේ ඇතුළවවත් අදන්ට පුළුවන් එකක්ද? වැරදිලානි. එහෙම වැරදිච්ච හැමෝගෙම ජීවිතේ කතා තියෙනවා. අහන්න හෘද සාක්ෂියෙන් අපිට ඔවා කියන්න ඕනේ. තමන්ගේ හෘද සාක්ෂියෙන් අහන්න මේ තමන්ගේ ළඟම ඉන්න කෙනාටවත් කියපු නැති ජීවිත වැරදිච්ච අකුසල් සහගත රහස් ගොන්නක් ඔයාලගේ හෘද සාක්ෂිය ඇතුලේ තියෙනවා. රහස් ගොඩක් තියෙනවා. ඒවා සමහරව නිවැරදි කරගන්න බෑ. ඒ සමහරව නිවැරදි ධර්මයක් තිබ්බාම යා නිවැරදි කරගන්න උත්සාහ කරනවා. මට මතක එක වෙලාවක එක මේ පෞගේ කාලේ පත්තරේක ආටිකල් එකක් ගියා. ඒ පළකිරීම ඇතුලේ තිබ්බා මේ එක්තරා මේ රජයේ බස් මේ තියෙන ආයතනයේට ප්‍රාදේශීය ආයතනයේ තියෙනෝනි. එතකොට ලංකා ගමනාගමන මණ්ඩලයට අයිති ප්‍රාදේශීය ආයතනයේට මේ චෙක් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ චෙක් එකත් එක්ක පොඩි ලියුමක් තියෙනවා. ඒ ලියුමේ තියෙනවා මම මගේ රාජ්‍ය සේවයේ මම ඔෆිස් එකට ගියා අවුරුදු 25ක් විතර. ඒ 25 ඇතුළත මම යනකොට මම හොරෙන් ගියා සෑහෙන කාලයක්. මම ගණන් ගන්න නැතුව හොරෙන් ගියපු අවස්ථා තියෙනවා. ඒ කාලේ මට ධර්මයක් තිබෙන්නේ නැහැ. මම දැන් ධර්මයෙන් බලනකොට ඒක මගේ ආජීවයට හොඳ නැති දෙයක් බවට අතීතේ මතක් වෙනකොට මට දැනෙනවා. පොඩ්ඩක් මට අතීතය ගැන කල්පනා වෙනකොට අපිට අතීතේව අමතක කරන්න බෑ. අපි කියනවා කතාවට පින්වත්නි අමතක කරලා දාන්න. ඔන්නෝක අමතක කවුද අමතක කිසි කෙනෙක් අමතක කරයි කියලා විශ්වාස කරන්න එපා. අපිට සමහර අය කියනවා අපිත් එක්ක මොනවා හරි විරසකකමක් ඇති වෙලා ආයෙ පොඩ්ඩක් සමතේකට පත් වෙන්නට කියනවා මේ මම ඕක අමතක කරලා දැන් තියෙන්නේ. කවුරු හරි කෙනෙක් කියනවා මම දැන් ඕක අමතක කරලා කිසි දවසක ඒක පිළිගන්න එපා. එහෙම අමතක කරන්න බෑ. මානසිකාරේ වෙනකොට ආයෙ මතක් වෙනවා. මානසිකාරේ වෙනකොට ආයෙ මතක් වෙනවා. මේ ජීවිතය අත්දැකීම. හැබැයි මැරිලා උපදිනකොට මතක නැහැ ගොඩක් ඒවා. ඇයි මතක නැත්තේ? දුක වැඩි නිසා. ඒ මරණාසන්න මොහොතේ ඇති වෙන ව්‍යාකූලත්වයත් කෙනෙකුගේ හිත ව්‍යාකූල වෙනවා සිහිනුවන නැති වුණාම. මරණාසන්න මොහොතේ ඇති වෙන කායික වේදන අපි කවදාවත් විඳපු නැති අත්දැකීමක් ඒක. මරණීය අත්දැකීම කවුරුවත් විඳලා නැහැනේ. දැන් ලෝකේ එක කැප්සූල් එකක් හදලා තියෙනවා, ඒකට ගිහින් මැරෙන්න පුළුවන්. ඒක බොහොම මානව වර්ගයාට මානව සංගතියේ තියෙන ඉතාම නුසුදුසු දෙයක් විදිහට ලෝකේ සලකනවා. නමුත් ඒකට මම දැක්ක පහුගිය කාලේ පේටන් එක ගන්නවා. ඒකේ ඒගොල්ලෝ කියන්නේ වයසට ගිහින් කෙනෙකුට ජීවිතේ එපානම් ජීවිතේ විඳව විඳව තවදුරටත් ඉන්න ඕනේ. ඒක ඇතුළට ගිහින් එයාට සුවදායක මරණයක් හම් වෙනවා කියලා ඒගොල්ලෝ කියන්නේ. කිසිම විඩාවක් නැතුව වේදනාවක් නැතුව මැරෙන්න පුළුවන් කියලා. ඒ ඉතින් එයාලා දන්න ටිකනේ. මරණාසන්න මොහොතේ මේ ස්කන්ධයන්ගේ හැසිරීම, සිතේ හැසිරීම, මරණාසන්න මොහොතේ චිත්ත වීතිය, ඒවා මොකක්වත් දන්නේ නැතුවනේ ඔක හදලා තියෙන්නේ. අනිත් එක ඉතින් වේදනාවක් නැහැ කියලා අහන්න වෙන්නේ මරිච්ච මිනිස්සයගෙන්. ඔයාට වේදනාවක් තිබ්බද නැද්ද කියලා. ඒ නිසා ඒක කවදාවත් මෙහි විසඳන්න පුළුවන් එකක් නෙමෙයිනේ. මරණාසන්න අත්දැකීම ගොඩාක් වෙහෙස කරයි. ඒක එක වෙහෙසක් තමයි මරණාසන්න මොහොතේ ඇතිවෙන කායිකව ඇතිවෙන වෙනස්කම. මොකද මේ සිත විඥාන ධාතුව බැහැර වෙන වෙලාවනේ. එතකොට මේ කය තුල අධික දැවිල්ලක්, මේ කය තුල නිකන් බඩ තීරු තීරු වලට කපනවා වගේ අධික වේදනාවක්, ඒක බොහොම පොඩි වෙලාවක් වෙන්න පුළුවන් සමහරට. වෙලාව නිශ්චිත කරන්න බෑ. නමුත් ධර්මීය තුල තියෙන මරණාසන්න වෙච්ච අයගේ අද්දැකි. අර ඒක තන සමහර තැන්වල තියෙනවා ස්වාමීනි මම ගිනි අඟුරු පර්වතයක රෝල් කරනවා වගේ වේදනාවක් මට දැනෙනවා. එතකොට බුදුරජාණන්සේ දැනගන්නවා යා මාරාන්තික බව. ඒ කියන අධික දැවිල්ලක් එනවා මේකයි. ඒක දවසෙම තියෙන්නේ නැහැ සමහර විට. ඒක මිනිත්තුවක්වත් නැහැ සමහර විට. නමුත් මරණය කියන්නේ හරිස අනීපම දෙයක් නෙමෙයි. ඒක එක්තරා දුකක්. මරණම්පි දුක්ඛං. මරණීය දුකක් තියෙනවා. ඒ වෙලාවේ දුක බහුල වෙන්නේ අර මේ ජීවිතය ඇතුලේ අත්දැකීම් ටිකක් එයාට මතක් වෙන්න ගන්නවා. සිතුවිලි ගලනවා හිතට. ඒ සිතුවිලි ගලනකොට එයා ගොඩනගාගත් වටිනාකම් සහිත ජීවිතය එයාට මනස තුල මැවෙනවා. අන්න ඒ වාත හැරෙන එක ඊට වඩා අමාරුයි. විඥානේ බැහැර වෙනකොට එයා මූණ දෙන කායික අත්දැකීමක් ඇද්ද? ඒ අත්දැකීමත් එච්චර ප්‍රියමනාපකම් නෙමෙයි. ඒක එච්චර ප්‍රියමනාපකම් නෙමෙයි. ඒ වගේම මේ මානසික ස්වභාවය තුල එයාට අර දුන්න තණ්හාවෙන් වටිනාකම් දීලා රැස් කරගත්ත දේවල් අතහැරෙන බවට දැනෙන කම ඊට වඩා යා විඩාවට පත් කරනවා. ඇයි? යාට දරුවව අතාරින්න වෙලා. ඒ මොහොතේ බිරිඳ ස්වාමියා ගෙදර දොර ඉඩකඩන් දේපල රත්තරම් බඩු ඔක්කොම අතාරින්න වෙලානේ. ඒක මේ ඊළඟ මොහොතේද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා රැස් කරන එක තේරුම් නැහැ. ඒතර කට්ටියගෙන නැහැ පරම්පරාවටවත් හොඳයි. පරම්පරාවට රැස් කරන්න එපා කවදාවත්. අපේ දරුවන්ට හොඳ අනාගතයක් ඕනනේ නෑ පින්වත් නික ඕන්නේ. ඇයි? අපිට ඒක කරන්න බෑ. මට මගේ අනාගතේවත් සැලසුම් කරගන්න බැරුව ඉදි මං කොහෙද දරුවගේ මේවා ඇත්ත කතා. ඔයාලා කියයි මේවා ඉච්චර නිකන් ඒවා හොඳ නෑ වගේ හිතයි පුළුවන්. පින්වත්නි, දරුවා තුල හැසිරෙන්නේ දරුවා සසර කරගත්ත සංස්කාර. අම්මා තුල හැසිරෙන්නේ අම්මගේ සංස්කාර. ඔයාලා මොන විදියට හොඳ ලෝකයක් හදන්න හැදුවත් දරුවාගේ සංස්කාරයන්ගේ හැසිරීම එයාගේ ලෝකයට බලපානවා. දරුව කොච්චර දරුවන්ට දෙමව්පියෝ සශ්‍රීක ලොවක් ප්‍රාර්ථනා කරලා ඒකට පාර හදලා දුන්නත් පින්වත්නි සමහර විට මාසින් ඕක සුණු විසුණු කරන්න පුළුවන් ওই කොල්ලෝ. එහෙම වෙච්ච අද්දකී මොන තරම් තියෙනවා. ඇයි? එයා තුල හැසිරෙන සංස්කාර එයාගේ කෙලෙස් එයා ආපු සසර ගමන සමග බැඳී පවතිනවා. ඒක පාලනය කරන්න වෙනස් කරන්න ඒක කළමනාකරණය කරන්න අපිට පුළුවන් එකක් නෙමෙයි. එහෙම දාර උත්සාහයක් දරන එකවත් කිසි තේරුමක් ඇති වැඩක් නෙමෙයි. තම තමන් අවිද්‍යා සහගතව ගොඩනගාගත්ත භව සංස්කාරයන් තම තමන්ගේ මාර්ගයේ තීරණය කරලා අපි අර ඒ අවිද්‍යාව ගැනත් භව සංස්කාර ගැනත් කෙලෙසුන්ගේ හැඩේ ගැන දන්නේ නැතිකමට අපි හිතනවා ලෝකේ පාලනය කරන්න ඕන කියලා. කිසි කෙනෙක් ලෝකේ පාලනය කරලා නැහැ. කිසිම කෙනෙක් ලෝකේ පාලනය කරලා නැහැ. පුළුවන් නම් මේ අතාරතයට එකතු වෙන්න. ඒක ලෝකයා හිතයි අසත්පුරුෂකමක් කියලා. එහෙම හිතුවත් කමක් නැහැ. මේ අසත්පුරුෂකම් තිබ්බොත් විතරයි යන්ත දෝවන්නවත් වෙන්න පුළුවන්. ඒක අසත්පුරුෂකමක් නම් ලෝකේ කියන්නේ. එහෙම අසත්පුරුෂයෙකුට විතරයි සෝවන් වෙන්න පුළුවන්. මං කියන්නේ දරුවවත් අතහැරලා වටිනාකම් දුන්න ලෝකයක් අතහැරලා තමන්ගේම අභ්‍යන්තරයේ දැකලා ඒ දැකපු සිතෙන් තමත් හිතකින් ඒක විදර්ශනා කරලා අනබිරතියක් උපදවා ගැනීම අසත්පුරුෂකමක් කියලා ඔයාලට හිතෙනවා නම් එහෙම අසත්පුරුෂකමක් තිබ්බොත් විතරයි ඔයාලට සෝවාන් වෙන්න පුළුවන්. වෙන කෙනෙකුට බෑ. ඒ නිසා ඔයාලා මේ යථාර්ථයේ තේරුම් ගන්න. ඔයාලා ලෝකයට දිව්වට මොනවද ඔයාලා එකතු කරගෙන තියෙන්නේ? ඔයාලා සංසිඳුව ගත්ත විසඳ ගත්ත ප්‍රශ්නේ මොකද්ද කියලා කියන්න. එන්නේ එන්නේ මේ පැවැත්ම ඇතුලේ ප්‍රශ්න වැඩි වුණා මිසක්, ලෙඩ වැඩි වුණා මිසක්, දුක වැඩි වුණා මිසක්, කාටද සහනදායි ජීවිතයක් ලැබිලා තියෙන්නේ? ඕගොල්ලෝ ඒ සහනේ බලාගෙන නෙමෙයි ඉගෙන ගත්තේ. ඕගොල්ලෝ ඒ සහනේ බලාගෙන නෙමෙයිද හොඳ රැකියා කළේ. ඕගොල්ලෝ ඒ සහනේ බලාගෙන නෙමෙයිද බැංකු පොත පුරවගත්තේ. ඔයාලා ඒ සහනේ බලාගෙන නිමිද ඔය රතරම් බඩු ගත්තේ. ඔයාලා ඇඳුම් ග්‍රැස් කරේ, දරුමල්ලෝ හැදුවේ, ඔවුන්ටද ඉගැන්වේ, ඔවුන්ටද ජීවිතයක් හදලා දුන්නේ. එහෙම හදලා 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 ඔබ හිටියට වඩා දැන් වෙනස් වෙලා, ඔය වෙනස් වීම ඇතුලේ දුක අඩු වෙච්ච එක්කෙනෙක් අත උස්සන්න බලන්න. හාඳුරණේ මට අවුරුදු 20 හිටියට වඩා දැන් දුක අඩුයි, දැන් නම් දුක නැහැනේ ස්වාමීන් වහන්සේ කියලා කියන්න පුළුවන් කවුරුත් නැහැ. ඔයාලා ගොඩනගාගත්ත භෞතික අත්පත් කරගනින් තියෙන්න පුළුවන්. ඒ කාලේ වාහනයක් තිබුණා, දැන් තියෙනවා වෙන්න පුළුවන්. පින්වත්නි, භෞතික අත්පත් කර ගැනීම මත දුක නිරුද්ධ වෙන්නේ නැහැ. දුක කියන්නේ මානසික තත්ත්වයක්. දුක කියන්නේ මානසික ස්වභාවයක්. දුකේ උරුමය සිතුවිලි ගැලීම මත තීරණය වෙන එකක්. තමන්ගේ සිත සහ සිතුවිලි ස්වභාවය අවබෝධ කර ගන්නකම් මේ දුක නිමා වෙන්නේ නැහැ. මේ දුක නිමා වෙන්නේ. එතකොට දැන් මේ අපි මේ தත්ත්ව තේරුම් ගත්තා. අතීත අකුසලයේ අකුසලයේ හැටියට තවත් සිතකින් දැක්කොත් ඒ දැක්ම කුසලයක්. එතනයි කුසලයේ මතුවෙන්නේ. ඒකයි මං කිව්වේ අර මේ චෙක් එකක් ඇවිල්ලා අර මිනිස්සයා ලියලා එවලා තියෙනවා. මම මේ ඒක මං හිතන්නේ රුපියල් 28000ක කොහෙද චෙක් එකක් කියලා තිබ්බා. ඒක යාට කවදාවත් ලැබිලා නැති නිසා ඒක පළකිරීමක් විදිහට පත්තරේ ආවා. ඒකේ පොඩි ලියවිල්ලක් තියෙනවා, මම කවුද කියන වගට වඩා මම මේ රජයට අයිති මේ බස් එකේ මුදල් ගෙවන්න නැතුව හිමීට හැංගිලා වගේ ඔෆිස් එකට ගිය දවස් ඕන තරම් තියෙනවා. ඒ මං ඉදා හිතුවේ අද ලොකු ජයග්‍රහණයක් කළා කියලා. අද රුපියල් 25-30 මට ඉතුරු වුණා කියලා. හැබැයි මට දැන් ධර්මයක් තියෙනකොට තේරෙනවා එදා මගේ අතින් උනේ අකුසලයක්, ඒක මගේ ආජීවයට සුදුසු දෙයක් නෙමෙයි. ඒ නිසා එදා වෙච්ච වරද මම වරද හැටියට දකිමින් තමයි මේ ලියවිල්ලත් එක්ක මේ චෙක් එක ඔබට එවන්නේ. මේ චෙක් පතේ ඇති මුදල් ආයතනයට ඇති ගිණුමට බැර කර ගන්න ලෙස මම ඉල්ලනවා කියලා අර සමහර ඒවා මිනිස්සු සාධාරණීකරණය කරන්න දරන උත්සාහයි මේකේ තියෙන්නේ. කෙනෙක් කියන්න පුළුවන් මම මෝඩ වැඩක්, බස් එකේ ගිහින් ඉවරයිනි කියලා කෙනෙක් කියන්න පුළුවන් නෑ පින්වත්නි. ඒ අතීතයේ අකුසලයේ අකුසලයේ ඇටියට දකින්නකොට ඒක සාධාරණීකරණය කරගන්න මිනිසු නොයෙක් උත්සාහවල යෙදෙනවා. ඒතර වැරදිලා ඉවරයි. ඒ උත්සාහය නරක දෙයක් විදියට අපි සලකන්න හොඳ නැහැ. ඒක හොඳ දෙයක්. වඩා හොඳ දෙයක් තියෙනවා. මොකද්ද? අකුසල ධම්මා කුසලස්ස ධම්මස්ස. අපිව දුකටපත් කරන්නේ නැති දෙයක් තියෙනවා. මොකද්ද? අතීත අකුසලය නිසා අරමුණු කරලා කුසලයක් උපද්දවන්න පුළුවන්. ඒ වෙන මොකක්වත් නෙමෙයි. අතීත අකුසලය අකුසලයේ හැටියට දකින්න හැකියාව. ඒ අකුසලයේ හැටියට දකින්න හැකියාව කියන එක කුසල්සිත. අකුසලේ නසන්න තියෙන කුසලින් කියලා අපි කියනවනේ. අකුසලේ නසන්න තියෙන කුසලේ කිව්වම මිනිස්සු අපෙන් අහනවා ඒ වෙනුවෙන් මොන වගේ පූජාවක්ද කරන්න ඕන? කොහොමද මල් පූජා කරන්න ඕන? එතකොට බැරි වෙලා හරි ස්වාමීන් වහන්සේ නමක් කිව්වොත් ඕකට හොඳම දේ තමයි උපාසකම්මා පුළුවන් තරම් මල් 84,000ක් විතර කඩලා රුවන්වැලි සෑය වටේට පූජා කළොත් ඕන ප්‍රශ්නේ විසඳෙනවා කිව්වොත් එයා එදා ඉඳලා සැලසුම් කරනවා මල් රැස් කරන්න. ඔයිට වඩා ලේසි දෙයක් තියෙන්නේ ධර්මී. ඔච්චර අමාරු නැහැ අකුසල් නසන එක. අකුසලා ධම්මා කුසලස්ස ධම්මස අතීත අකුසලය අකුසලයේ හැටියට දකින සිත කියන කුසලයෙන් තමයි අකුසලේ නසන්න තියෙන්නේ. ඒ දැක්මින්. එතකොට ඒ කියන්නේ ඒකෙන් කියවෙන්නේ රුවන්වැලි සෑයට 84,000ක් මල් පූජා කරන එක ශ්‍රේෂ්ඨ නොවන දෙයක් කියලා නෙමෙයි. මේකෙන් වැඩෙන්නේ ඉන්ද්‍රිය ධර්මමයි. ඒක හොඳ දෙයක්. අපි ඒව කරන්න ඕන. ඒ වයින් කෙනෙක්ගේ ඉන්ද්‍රිය ධර්ම වලට ලොකු ජවයක් හම්බ වෙනවා. හැබැයි අකුසලයේ අකුසලයේ හැටියට දකින සිත තියෙන්නේ. ඒ කුසලයෙන් තමයි අකුසලේ නසන්නේ. ඒ සිත උපදිද්දි කවදාවත් අකුසලයක් සාධාරණීකරණය කරන්න ඉපො. එදා එහෙම වුණාට මට එහෙම වෙන්න මෙන්න මේ හේතු බලපෑවා කියලා හිතින් සාක්ෂි ගොඩනගා ගන්න එපා. ඉතින් මොකද මේ සාක්ෂි අහන්න ස්වභාව ධර්මයේ ලෑස්ති නැහැ. මේ සාක්ෂි අහන්න කර්මයේ ලෑස්ති නැහැ. ධර්මයේ ලෑස්ති නැහැ. මෙහි අධිකරණ එහෙම අහන්න ලෑස්ති වුණාට, ශ්‍රේෂ්ඨ අධිකරණ එහෙම අහන්න ලෑස්ති වුණාට කර්මයයි ධර්මයයි ස්වභාව ධර්මයයි ඒක අහන්න ලෑස්ති නැහැ. ස්වභාව ධර්මයට ඒ සාක්ෂි වලින් වැඩක් නැහැ. ඇයි මේ අපි හැම වෙලාවකම ස්වභාවික වෙන්න උත්සාහ කරන්නේ? ස්වභාවික වීමේ ඉහළම අවස්ථාව තමයි අරහත්ත්වය. ස්වභාවික වෙලා ස්වභාවික වෙලා ඒකේ උච්චතම අවස්ථාව විදියට තමයි කෙනෙකුට අරහත්ත්වේ කරා යන්න ලැබෙන්නේ. එහෙනම් ඔය පින්නතුන්ලා අතීත අකුසලය අකුසලයේ හැටියට දකින්න ඒවා තවත් සිතකින් ඒ සන්දර්භයට ගිහින් සාධාරණීකරණය කරන්න එපා. එතකොටයි තමන්ව රැකින්නේ. එතකොටයි තමන්ව පරිස්සම් වෙන්නේ. ඒ වගේම මේ අකුසලයේ නිකන් තමන්ව පෙළනවා නම් තමන්ව යට කරනවා නම් ඒක නුවණැති සබ්‍රක්මචාරින් වහන්සේ නමක් ඉස්සරහා ප්‍රකට කරන්න. ඒක බුදුරජාණන් වහන්සේ අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රයේත් මතු කළා. ඒක තවත් පෙළෙනවා නම් හරි අමාරුයි ඒක දරන්න. එහෙම බැලුවත් ආය අර අකුසල සාගත තත්ත්වේ මතුවෙලා අහෝ මට මෙහෙම වැරදුනා කියලා නිකන් හිත පෙළෙනවා නම් යට යනවා නම් ඒක හිතේ තද කරගෙන ඉන්න එපා. ඒ තද කරගෙන ඉන්න හැම වෙලාවකම කර්මයෙන් නිවන් මඟ වැහෙනවා. ඒකට කියන්නේ කම්මාවරණ කියලා. නිවන් මඟ කර්මයෙන් වැහෙන්න දෙන්න එපා. ඒකට හොඳම දේ තමයි ඉක්මනට ගිහින් නුවණැති සබ්‍රක්මචාරින් වහන්සේ නමක් ඉස්සරහා ඒක ප්‍රකට කරන්න. කොහොමද ප්‍රකට කරන්නේ? නුවණැති කෙනෙක් ළඟට. නැත්තම් එයා කටේකුණින් hina වෙන්න පුළුවන්. දැන් අපිට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ওই මනෝ වෛද්‍යවරු හොයාගෙන යන්නේ. ඒ වගේ අකුසලයක් ගිහින් උන්වහන්සේ ළඟට ගිහින් උන්වහන්සේගේ ඉස්සරහා වන්දනා කරලා හොඳට පත්කඩිය දාලා වන්දනා කරලා අනේ ස්වාමීනි මම බුදුරජාණන්සි කමා කරනවා, ධර්මයේ කමා කරනවා, සංඝයා කමා කරනවා, මාර්ගයේ ඉස්සරහා ප්‍රතිපත්ති ඉස්සරහා මගේ අතින් වෙච්ච වරද මම කමා කරනවා, ස්වාමීනි මගේ අතින් මෙහෙම අවංකව ප්‍රකට කරනවා. නුවණැති සබ්‍රක්මචාරින් වහන්සේ නමක් එකට ගරහන්නේ අවංකව එයා කියන්නෙත් නැහැ කාටවත්. අපි ළඟ තියෙනවා සමහර රහස්. ඒවා සමහර මිනිස්සු මරණ ජීවිතාන්තය දක්වා හිරේ යන්න ඕන කතා. සමහර මිනිස්සු ඇවිල්ලා ප්‍රකට කරනවා. සමහර මිනිස්සුන්ගේ කතා තියෙනවා ඒවා හරි බිහිසුණුයි. එයා ඒවා බිරිඳටවත් කියලා, බිරිඳට කිව්වනම් එදාම ඉවරයි විවාහය. ස්වාමියාට කිව්වනම් එදා ඉවරයි කතාව. සමහර අම්මලාගේ තියෙන ප්‍රශ්න යාන්තම් එළියට ගියත් ඒක හෙවණැල්ල වැදුනත් gedara kolahalaya. එහෙම ප්‍රශ්න තියෙනවා ওই මිනිසුන්ගේ ජීවිතවල. ඒක හරි විඩාබරයි නං අර විදියට දකින්න දකින්න ඒ කුසලෙන් අකුසල යට යනවා. විඩාබර නම් බුදුරජාණන්සේ වදාලා නුවණැති දැන් අකුසල වෙලා ඉවරයි. නුවණැති සබ්‍රක්මචාරින් වහන්සේ ළමක් ළඟට ගිහින් ඒක කමා කරගන්නවා. කියනවා අනී ස්වාමීනි මගේ අතින් වරදක් වුණා, මෙන්න මේක වරද. ඒක මං වරද හැටියටම පිළි අරගෙනයි අද ආවේ. අනේ මට සමා වෙන්න. ඔබ වහන්සේ ඉස්සරහා පළවෙනියද දෙවෙනියද තෙවනුවද මම මේ වරද හැටියට පිළි අරගෙන මම සමාවාය දිනවා. අනේ ස්වාමීනි මට සමාවන සේක්වා. එහෙම කියලපු ගමන් ඒ ස්වාමින්වහන්සේගේ වචනයක් එළියට එනවා. නුවණැති සබ්‍රක්මචාරින් වහන්සේ නමක් නම් වචනයක් එළියට එනවා. වරද හැටියට පිළිගත්තාම වරද හැටියට පිළිගත්තාම අපගේ බුදුරජාණන් වහන්සේ වදාලා අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාලා ඒ අකුසලයේ දුරවල වෙන බව. දැන් ඔයා ඉන්නේ ඒ අකුසලයේ දුරවල වෙන රටාවක. මම ජීවිතේ පුරාවටම රැස් කරගත්තා වූ කුසල්ද ඔයාගේ ජීවිතයට බලපාලා ඒ දුරවල වූ අකුසලයේ තව දුරටත් දුරවල වේවා කියලා ඒ ස්වාමීන් වහන්සේ ආශිංසනය කරනවා. අන්න එතකොට ඒ අකුසලයේ ගොඩාක් බාල වෙන්න පටන් ගන්නවා එදා ඉඳලා. මම මේ කියන එක මගේ හිතලුවක් නම් ඔයාලා බලන්න අද ගිහින් අම්බලට්ටික රාහුල වාද සූත්‍රේ. ඒකේ තියෙනවා රාහුල ස්වාමීන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ දුන්න උපදේශයක් තියෙනවා. අතීත අකුසලය අකුසලයේ හැටියට දකිමින් නුවණැති සබ්‍රක්‍මචාරින් වහන්සේ ස්ත්‍රියේ ප්‍රකට කිරීමෙන් අකුසලයේ බාල වී යන බව. අකුසලේ ගොඩාක් බාල වෙනවා. පින්වත්නි, එහෙම අකුසලේ බාල වෙන විදියට විමසන්න. ඒකත් විකල්පයක්. ඔන්න ඔය කාරණා දකිනවා නම් ඕකට කියන්නේ මොකද්ද? චක්කුං උදපාදි. එයාට තියෙනවා ධර්මීය ඇසක්. ධර්මීය ඇසක් තියෙනවා. ඒ ධර්මීය ඇස තියෙන්න තියෙන්න එයා ලෝකෙට එරෙහිව වාද විවාද කරන්නේ. මම බැන්නොත් මම ලේසියෙන් අතාරින්නේ නැහැ. මාත් බැනලා ඉන්නේ. මට ගැහුවොත් බලා ගන්න පුළුවන්. මම නම් ওই වගේ ඉන්නේ. කීකි මිනිස්සු අර එක ටික කරන අදහසින් ලෝකෙ ඉස්සරහා තමන්ව හුවා දක්වන එක තියෙන්නේ. ඒක නෑ. ලෝකයා හිතයි මා නිවට මිනිහේ. ගුටි කාලයි නෝන්. සමහර දෙමව්පියෝ තියෙනවා. ඔයාට ගැහුවොත් නම් ඔයා ඉන්නපා නිකන් කියලා කියනවා. වාට ගැහුවොත් ඔයාත් ගහලා ඉන්න මම බලා ගන්නම් කියනවා. ඔයා ගහලා හින්දුකෝ මම බලා ගන්නම් එතනින් පස්සේ. වගේ නිකන් ලොකු හපංකම් කියන මෝඩ අම්මලා ඉන්නවා. ඔයාට ගැහුවොත් ඔයා ගහන්න එතනින් පස්සේ මම බලා ගන්න. මොකද අපිට අපි දන්නවනේ අපිට සාධාරණයක් තියෙන්න එපා කියලා. ඒක සාධාරණික කවදාවත් එහෙම එපා. පින්වත්නි, ඔය පින්නතුන්ලගේ අතක් පයක් කැඩුවත් ඒ අතපය එල්ලගෙන හරි කමක් නැහැ. පින්වත්නි, මේ ලෝකෙින් නික්මෙන්න ජවය ගන්න ඒකට නඩු කියන්න යන්න එපා. මොකද නඩු කියන්න වෙලාවක් නැහැ. නඩු කියලා දිනපු මිනිස්සු නැහැ ලෝකේ. කෙනෙක් අතපයක් කඩලා ගියත් අපිට සාධාරණයක් ඕන කියලා මේ කෙලෙස් සහගත ලාමක ලෝකේ ඉස්සරහනම් සාධාරණී ඉල්ලන්න එපා. ඒ අත එල්ලගෙන හරි කමක් නැහැ පින්වත්නි. අතීත අකුසලයක් ගෙවුනා කියලා පින්වත්නි ධර්මයෙන් බලන්න. මෙහෙම අද මට ඇඳකට වෙලා මේ අත එල්ලගෙන විඳවන්ට උනේ අතීතයේ සසර මම මේ විදියටම කාගේ හරි අතප්පයක් කඩලා ඇති. ඒකට අනුරූපී විපාකේ අනේ ගෙවෙනවා. මේ අකුසලේ නේද ගෙවෙන්නේ කියලා පින්වත්නි ඒ ගෙවෙන අකුසලේ දෙස බලලා හිත සැහැල්ලු කරගන්න. හිත සැහැල්ලු කරගන්න. අරියට ඔබට හිරිහැර කරන කෙනාට ඔබ හිරිහැර කරනකම පණිවිඩකරුවාට අභියෝග කිරීමක් ලෙස සලකන්න පින්වත්. පණිවිඩකරුවාට දැන් හරියට ලියුමක් ගෙදරට කෙනෙක් අරන් ආවම ලියුමක් අරන් එනවනේ පියුම් මහත්තයා. ඒ ලියුම කඩලා බලලා ඒකේ ඔබට බැනලා තියෙනවා නම් පියුම් මහත්තයට ගහලා හරියනවද? හොඳ පාඩමක් උගන්නන්නම් ඔයානි ලියුම අරන් ආවේ කියලා ඒ මිනිස්සයා ගස් බැඳලා හරියනවද? ලියුම අරන් ආපු මිනිස්සේ එයා ලියුම අරන් ආපු එක නිකලී. අන්න ඒ විදියට ඔයාලට එන අභියෝගයේ අරන් එන කෙනාව දකින්න. ඒක පෙර සසර හේතුවක් විදියට දකි. එතකොට පින්නත් කලබල යන්නේ. හොඳට ඔය රටාවට බලන්න. අසත්පුරුෂ ස්වාමියා පවා පේන්නේ තමන්ගේ අකුසලයේ ගෙවන්ට ආපු සුන්දර අවකාශයක් විදියට. එතකොට එයා කවදාවත් දික්කසාද නඩු නෑ එයාට. එයාට නඩු නෑ. එයාට වෙච්ච හානිය වෙනුවෙන් වන්දි ඉල්ලන්නේ එයා. ඒ ඔය විදියට බලන්න පුරුදු වෙන්න. ඔය විදියට බලන කම කියන්නේ ධර්මීය හැක්කේක. කෙලෙස් සහගත ලෝකයේ ඇස් ඔය වගේ නෙමෙයි. ඊට පස්සේ ඒ ධර්මීය හැක් තියනවා කියන්නේ යාට එයා අපින්වත් අපරාජිතයි. එයා පරදෙන්නේ නැහැ. ලෝකයා එයාව පරාජිතයෙක් විදියට සලකපුවා. ඉතින් ලෝකේ මොනවා හිතුවත් අපි මක් කරන්නද? ඊළඟ එක තමයි ඥාණයෙන් බලන එක. ඥාණං උදපාදි. ඥාණයෙන් බලනකොට එයා බලනවා අතීත අකුසල් කියන්නේ අතීත නාම රූප. ඒවා ඉක්ම ගිය නිරුද්ධ වෙච්ච නාම රූප ටික. එච්චරයි. අතීතයේ අකුසල් සිද්ධ වෙච්ච මම හිටියා පුද්ගලයෙක් හිටියා කිව්වට ඉක්ම ගියපු අතීත අකුසල සංස්කාර කියන්නේ අතීත නාම රූප ටිකන්නේ. ඇති වෙලා නැති වෙලා ගියපු. ඒවා ආය ආය කවදාවත් අටගන්නේ නැහැ. අලුතින් අලුතින් නාම රූපනේ හටගන්නේ. අතීත නාම රූප ටිකක් ඇටියට අතීත අකුසලයේ දකිද්ද අන්න ඥානීනුත් බලන කමක් තියෙනවා. ඥානං උදපාදි. පඤ්ඤා උදපාදි. අතීත නාම රූප ටික මේ වෙලාවේ මෙනෙහි වීම පවා දුකක් විදියට දකින්න. අතීත නාම රූප අණුව සිත පවතින එකම දුක විදියට දකින්න. අතීත නාම රූප අණුව මානසිකාරය වෙන එක දුකේ සමුදේ විදියට දකින්න. මානසිකාරය නිරුද්ධ වෙනකොට ඔක්කොම නිරුද්ධ වී යන විදිය බලන්න නිරෝධාරිය සත්‍ය. අන්න ඒකට තමයි පඤ්ඤා උදපාදි කියන්නේ. එතකොට මොකද වෙන්නේ? විඥා උදපාදි. එයා තුල තියෙනවා විද්‍යාවක්. එයා තුල තියෙනවා සම්පූර්ණයෙන් ලෝකෙන් නික්මීම පිණිස සුන්දර දැක්මක්. විඥා උදපාදි. එතකොට එයා තුල අර අවිද්‍යාවේ අන්ධ බව නැහැ. එතන ඇත්තටම අවිද්‍යාව කියන්නේ අන්ධ බව, විද්‍යාව කියන්නේ දැස් ඇති බව. ඒකෙන් එයාට මේ රටාව ඕනම තැනක පාවිච්චි කරන්න පුළුවන්කම එනවා. දැන් ආලෝ අන්ධ බවෙන් මිදුනාම ඒක එක තැනකට අදාළ නැහෙනේ. ඒක හැම තැනටම අදාළයි. අන්ධ බවෙන් නික්මිච්ච, ඒ කියන්නේ දැස් පාද ගත්තකම රූපේ ඉස්සරහට එන ඕනම වෙලාවක පේන මට්ටම. ඒක එක සන්දර්භයක නෙමෙයි. ඇස් ඇත්තෙකුට රූප තියෙනවම පේනවා. එයා පේන මට්ටමට තියෙනකොට යන්න පේනවා. අන්න ඒ වගේ ඔයාලට මේ කියපු එක හැම තැනම පාවිච්චි. දැන් ඔයාලට මේ බණ හදිනා තේරෙන ඇත්ත 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 කියන එක ඇත්ත කියලා. නමුත් එළියට ගියපු ගමන් ආයෙත් පුද්ගල භවකින් ආත්ම දෘෂ්ටියකින් ආයෙත් සුපුරුදු විදියට වැඩ කරන අයියේ පින්වත්නි විඥා උදපාදි. ඒ විද්‍යාව ස්වභාවිකත්වයේ විදියට ආවේනික තත්වයේ විදියට මතු වෙලා නැහැ. ඒක මතු වුණාට පස්සේ මේක ඔෆිස් එකේදීත් තියෙනවා. මේ ධර්මශාලාවේ අද මේ බෞද්ධ නාලිකාවේ මේ මැදිරියේ තියෙන මනෝභාවයේ කුසිය උයද්දිත් තියෙනවා. ගනුදෙනු කරද්දිත් තියෙනවා. එයා ඉදින්දා වැඩ කරද්දිත් ඒක තියෙනවා. හැම වෙලාවකම තියෙනවා. සුපුරුදු දිනචර්යාව තියෙනවා. ඒ දිනචර්යාව ඇතුලේ මේ මානසික ගතිය, මේ මානසික හැඩය ඒක අතුරුදහන් වෙන්නේ නැහැ. මොන ලෝකෙ හිටියත් තියෙනවා. ඉස්කෝලේ හිටියත්, පාසලේ හිටියත්, බස් එකේ හිටියත්, කොහේ හිටියත් තියෙනවා. වැඩපලේ හිටියත්, ගෙදර හිටියත්, නිදහසේ හිටියත්, හාන්සි වෙලා හිටියත්, වාඩි වෙලා හිටියත්, තරුපහේ හෝටල් එකේ හිටියත් හැම වෙලාවකම ඒක තියෙනවා. ඒකට අපි කියන්නේ විඥා උදපා. ඊට පස්සේ ඒකෙන් එයාගේ ජීවිතය ආලෝකමත් වෙනවා. ආලෝකෝද. ආලෝකමත් වුණාම මොකද වෙන්නේ? ආලෝකමත් වුණාම ආලෝකමත් වීමට ධර්මික කියන්නේ ප්‍රභාස්වර බව. අනන්තං සබ්බතෝ පබං. අනන්ත ප්‍රභාස්වර බවක් එයා තුළ ඇති වෙනවා. අනන්ත ප්‍රභාස්වර බවක් ඇති වෙනකොට එත් ආපෝච පඨවී තේජෝ ආයෝ නඝාදති. අන්න සතර මහා ධාතුවේ විඥානේ නොපිහිටන මට්ටමට ඒ ආලෝකයේ ප්‍රතිබල සම්පන්නයි. එත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති. ඒ නාම රූප ධර්මයන්ගේ නිරෝධයක් යා තුල පවතින ගන්නවා. විඥානස්ස නිරෝධේන. විඥානයේ තියෙන නිරුද්ධ වෙන පැත්තේ එත්තේන උපරුජ්ජති. සියල්ල නිරුද්ධ වී යනවා. ඔන්න ඔය රටාවට ඕගොල්ලෝ වෙනස් වුණොත් මේ ප්‍රශ්නේ සදාකාලිකව විසඳන්න පුළුවන්. ඔයාලා හිටපු මට්ටම වැඩන්නේ. ඒ හිටපු මට්ටමමයි ධර්මයට අපි පාවිච්චි කළේ. ඒ නිසා සතුටු වෙන්න මොනතරම් වැරදුනත් නිවැරදි වෙන්න පුළුවන් පාරක් අපි ඉස්සරහා තියෙනවා. ඒ බඳු නිවැරදි වීමක් පිණිස මේ බුද්ධ දේශනාව ඔය පින්නතුන්ලාට උපකාර වේවා. පින්වත්නි, මේ දේශනාවේ දායකත්වය අයිරාංගනී පෙරේරා මහත්මිය, දියණිය බෑනනුවන් ඇතුළු පවුලේ පින්වත් පිරිසයි මේ උතුම් දේශනාවට දායකත්වයේ ගෙන කටයුතු කොට තිබෙන්නේ. අයිරාංගනී පෙරේරා මහත්මිය ඇතුළු ධර්ම ශ්‍රවණයට රැස්ුණා වූ සියලු දෙනාටම මේ කුසල් බලවත් වේවා. ඒ සියලු දෙනාගේම ජීවිත හාත්පස ධර්මයෙන් ආලෝකමත් වේවා. ඔස්ට්‍රේලියාවේ පදිංචි අයිරාංගනී පෙරේරා මහත්මිය ඇතුළු මේ රැස්ුණා වූ සියලු දෙනාටම මේ ජීවිතයෙන් මේ දුක නිමා කරලා සසර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ දේශනාමය කුසල් දේශනා පාරමිතාවක් වේවා. පින්වත්නි, අනුරාධපුර නොච්චියාගම ප්‍රදේශවාසීන්ගේ නිරෝගී සුවය පතා ජලපිරිපහදු පෙරණ පරිත්‍යාග කිරීමෙන් දුගී පවුල් ආදීන්ට වියලු ආහාර පරිත්‍යාග කිරීමෙන් වැඩිහිටි රෝගීන් උදෙසා උපකාර කිරීමෙන් නොඑක ආකාරයෙන් ආධාර උපකාර කිරීමෙන් අනන්ත අප්‍රමාණව රැස් කරගත්තා වූ සියලු කුසලානිසංස ධර්මයන් මීට වසරකට පෙර මිය පරලෝ යන්නට යෙදුන W රත්නශ්‍රී සිරි පෙරේරා ස්වාමි පුරුෂයාණන්ට රත්නසිරි පෙරේරා දයාබරණී පියතුමන්ට මේ උතුම් කුසල් බලවත් වේවා. ඒ ඥාතිවරයාට මේ කුසල් බලවත් වී සියලු ආකාරයෙන් යහපත උදා වේවා. ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත් වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. එවගේම W රත්නසිරි පෙරේරා පියතුමන් ප්‍රදාන, ඥාතිවරයා ප්‍රදාන, ස්වාමි පුරුෂයාණන් ප්‍රදාන, මියගිය නන්දා ජයසිංහ මෑණියන්, ඇල්ප්‍රඩ් ජයසිංහ පියතුමන්, එවගේම එබිලින් වනසිංහ නැන්දනිය, ඇල්ප්‍රඩ් පෙරේරා මාමණ්ඩිය, බේබිනෝනා ආච්චි අම්මා, ධර්මදාස් පෙරේරා සීයා, ලාල් පෙරේරා, රුක්මණී පෙරේරා, ලීලාවති රාජපක්ෂ, මරතේලිස් වික්‍රමසිංහ කියන සියලු වර්ග පරම්පරානුගත ඥාතීන්ටද, ඓරාංගනි පෙරේරා මහත්මිය ප්‍රදාන පින්නතුන් නමින් මිය පරලෝගිය සියලු ඥාතීන්ටද මේ කුසල් සංසාර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම හේතුපකාර වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. ධර්ම ශ්‍රවණයට රැස්ුණා වූ සියලු දෙනා නමින් මිය ගිය ඥාතීන්ටත්, ඒ වගේම මේ පින්නතුන් සියලු දෙනාටත්, පවුල්වල සියලු දෙනාටත්, ධර්ම ශ්‍රවණය කරපු ලක්වාසි ලෝකවාසි සියලු දෙනාටත් ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සතරවරං රජදරුවන්, සක් දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ටද, බ්‍රහ්මරාජ මණ්ඩලවලටද, අවීචී පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටමද, දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේ ප්‍රදාන අපවත් වී වදාළ මහසංගරුවනටද මේ කුසල් නිවන් පිණිස වේවා. ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං. ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. ඒ අපගේ ශාස්ත්‍රු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අවසාන යාමේ දපගේ নমස්කාරය වේවා.
සාදු සාදු සාදු. යතුම් සදරම දේශනා පවත්වවදාල ත්‍රිපිටක වේදී ශාස්ත්‍රපති පූජ්‍යපාද හසලක සීලවිමල ගෞරවනීය ස්වාමීන් වහන්සේට තවචිරාත් කාලයක් මෙබැනි වූ ශාසනික කාර්යයන් සිදු කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනයම ලැබේවායි අපි සිළු දෙනාම එක්ව සාදුනාද පවත්ව ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. එත් සමගින් බෞද්ධ රූපහණී උපජ සන්නිවේදනය කළ දායකත්ව සදරම දේශනාව මෙතකින් නිමවට පත්වනවා. ඔබ සිළු දෙනාටම සම්මා සම්බුදු සරණයි.
See you.